ഗരു ജനാധിപത്യമണി
ഗരു കഥാനായകത്വമണി വിശേഷം ആരക്ഷക അമാത്യാംശേ ഹാ മഹാജനാരക്ഷാ പിലിവത അമാത്യാംശ വേശീർഷേതി കാരണം കെപിയാക്ക് എതിരിപ്പത് കറന്ന അദാസ് കരേ ഇതാമത് വെദഗത് മേവിലാവേദി അപ്പേ രട്ടേ ബഹു കാര്യൻ സദയ അമാത്യാംശം ദിക്കേ സിദ്ധിവിന് മെന്തിയത്തിമ ഗണി മമ ആരംഭേതി അമ്മേ ത്രികുണമലി സിദ്ധിയ പിലിബന്ധവ് നികത് ആന്തോളന തുകുതില തിബിന നിസാ വിശേഷം അപ്പി ദന്നവ അപ്പേ രട്ടേ ജാതിവാദി പ്രവണതാവയാൻ വിവിധ അവസ്ഥകളെ വിവിധ മൂന്നുവരെയും പെണ്ണനകുന്നു ഇതൊക്കെ ആണ്ടുകട്ടെറഹിവ് അത് അപ്പേ ഇതിഹാസ ആണ്ടു വെട്ടുന്ന ഇതിഹാസ ബലുവത് ദൂഷണ വിരോധിയ മത്ത് ദൂഷണ കല്ലാത്ത പിന്നെ ഇട്ട് എറഹി ബലവേക്ക് വരില്ല ആണ്ടു വരില്ല തീരുന്നു ഏമ അപ്പേ ആണ്ടുടെ ചോദനവക്കല്ല കറന്നത് പ്രജാതന്ത്രവാദി പ്രശ്ന കേന്ദ്ര കറകന് വിശേഷം അണു ഹത്തരതി എത്തിത്തിബുണു ആണ്ടു മിത വെട്ടിന് പ്രജാതന്ത്രവാദി കേന്ദ്ര കറകന് ഏ പ്രശ്നം അപ്പിയ ചോദന ഉള്ളക്കറാണ് അദ്ദേഹം സമാർ ആണ്ടുവെട്ടില തീണോ ദിദാസ് മേതകാല ആണ്ടുവെട്ടിന് ആർത്തിക പ്രശ്ന കേന്ദ്ര കറകന് എഹിമ കേന്ദ്ര കറകണ മേ ആണ്ടുവ തേറിയവ ചോദന വാക്കില്ല കറാണ് അദ്ദേഹം എനിസാ സീലു സാധനീയ പ്രജാതന്ത്രവാദി വിനാശകരണം ഏകട്ട് എറിയവ സട്ടന സാധനീയ വഞ്ചാ ദൂഷണ കിരണമാണ് ഏകട്ട് എറിയവ സട്ടന സാധനീയ ആർത്തിക ബിന്ദവെട്ടനവണ ഏകട്ട് എറിയവ സട്ടന സാധനീയ ഇന്ന കിശുദു സാധനീയ സട്ടം പാട്ടയാ മെ പരാജിത് ദേശപാലന ബലവേഗുകൾ ഇത്തരുവിലാണേ എനിസ പരാജയത്തി ബലവേഗുകൾ അറമുണ ബോട്ട പത്തില തിബിന്നി എമ സാധനീയ സട്ടംപാട്ട നെത്തിവേന കൊട്ട് സാധനീയ ബലവേഗ ഗുണകീമട്ട് ഇടകടക് നെത്തിവേന കൊട്ട് ഏകുലങ്ക അവസ്ഥാവ ബോട്ട പത്തില തിബിന്നി ജാതിവാദി അവസ്ഥാവ നിർമ്മാണ കരകനീ എനിസ പോലീസിയ നീതിയ വകയും മേ വകയെ പ്രശ്ന വലതി മെന്ന മേപ്പിലി ബന്ധ തവതാണ് നിയമക്കൊളി നീതിയ വകയും ഏ നീതി വിട്ടുകിരിയും ഹറഹ എത്തിവേക്ക് സമാജ കലബിയും പിലിബന്ധവത് അവധാനൻ തമായി നീതിയെ ഇട്ടുകളയിട്ടു വന്നു സമരശേസ്ത്രത്തിനും അപ്പിട്ട് നീതിയെ സമരശേസ്ത്ര വലിയ ബന്ധുനും ദേശപാലന ക്രിയാകാർക്കം പിലിബന്ധ സ്ഥലത്തിൽ വാചന കളിയിട്ടു മേ പ്രശ്നീതി ദണ്ഡവത് മമ അമത് ആരക്ഷലേക്കം മാജനാരക്ഷ പിലവലേക്കം തുമാടക്കുക നിശ്ചിത അവിടെ വാർത്ത കറണക്കില്ല മുഖത്ത് സിദ്ധുണിക്കില്ല വാർത്ത വാക്കെ വണ്ണക്കില്ല വാർത്ത വാക്കെ എന്തോലാ തീനോ ഈ വകയും മേ മാജന ആരക്ഷാവ് പിലിബന്ധ അമാത്യത്തുമാ മേ ആരക്ഷാവ് പിലിബന്ധവ് മേ ബുദ്ധു പിലിമയെ വെടമ വയ്ക്കുന്ന തർക്കിനാവി ഏ കൊലായി ഹത്തലിയട്ട് ത്രികുണമല ഏ അദാല പോലീസിസ്ഥാനി മേ ബുദ്ധു പിലിമയെ പോലീസിയട്ട് വെടമ കരീം പിലിബന്ധ ദാല തിബിന് സട്ടാണ തിബിനോ പുതിയ നോട്ട് കഥാണ് ഏ നോട്ട് കിതാ പെഹദുല തിബിനോ ആരക്ഷാവ് സന്ദാത്തമായി മേ ബുദ്ധു പിലിമയെ മിത്തന്റെ വെടമ ഏക മാഗാവ തിബിന് മറ്റ അവശ്യം അങ്ങേക്ക് ടേബിൾ കറന്ന പുളുവാൻ തമിഴ്നാട്ടിലെ ദിനകണ്ഡ പോലീസ് പുതിയ സട്ടാണ് മഹാൻസി പോലീസിസ്ഥാനെ വെടമ കരല തിബിന വണം ഇലങ്ക മേ ഗെട്ടു മേനി പോലീസിയ സഹ ജാതിവാദി കണ്ടായ്മ ഏക തമ ഏകുള്ള മുന്തം അവസ്ഥാവ് എനിസാ തമായി നവത്തെ തിന്റെ ബുദ്ധുപിലിമ വടം മൂല ഏ അവശ്യം ആരക്ഷാവ ബാധിത തിബിന് ദം പ്രശ്നത്തിനോ അധികരണി ഇട്ട പേര് ഈ ദിശാപതി കാര്യങ്ങൾ സാക്കച്ചാവ പ്രവർത്തില മെത്തന ഒബക്യു പരിധിമ മികട്ട പെരണി ഒപ്പുവത്തിബിനോ ദിദാസ് ദാഹ തുണി വകി ദാഹത്രി ദിദാസ് ദാഹത്ര ലബാദിപ്പ് ഒപ്പുവത്തിബിനോ ഓ ബലപത്ര എത്തിബിനോ നമുത് മേക കിസ്സേത്മ എത്തൻസിട്ട ദൻ അപ്പി മേക വിഹാരസ്ഥാന ക്ലിസ് ഹെന്തുണ്ണുവാട്ട് എത്തൻസിട്ട വിഹാരസ്ഥാന ക്ലിസ് മേക മേത്ത കാലി ഭാവിതാവിലാണേ മേക ഭാവിതാവില തിന് യം ആപനശാലാവക്കട്ട് ഭാവിച്ചില്ല തിബിനോ ഈ ആപണശാലാവെ ഇതിക്രിയും പിടിബന്ധ പ്രശ്ന പെണ്ണനകില്ല ഈ ആപണശാലാവെ നീതി വിരോധി ഇതിക്രിയും തീനമാക്കിയില്ല ഈ ആപണശാലാവ് നീതി വിരോധി ഇതിക്രിയും ഇവത് ക്രീം പിടിബന്ധവ് വേറെ സംസ്ഥാന അധികാരി അധ്യക്ഷ ജനറൽ വരെ നിയോഗിക്കാൻ ബാധ്യത തിബുണ ഈ നിയോഗിട്ട് വിരുദ്ധവ് അഭിയാചന തിബുണ പരിശ്രമാത്യാംശ പരിശ്രമാത്യാംശലേക്കമ്മറിയാ മേ ഇവത് കലയുത്തുക്കിയ സ്ഥാവര സദാങ്ക തിബുണ ഇട്ട് പശ്ചി പോലീസിയ വിരല സംഘ അധികാരി മാർഗ മേമി നാഗരിക സംവർദ്ധന അധികാരത്തിക്ക് പ്രവർത്തന സാക്കച്ചാവകതി ആന്ധ്ര ഉൻവാൻസി ഇല്ലാത്തിനും തവ സത്യക കാലയാക് ദിന്ന് ഉൻവാൻസി അപേക്ഷാകരണം മിക്ക അഭിയാചനാധികരണത്തെ അന്ന് സത്യക കാലയാ ദിന്ന് കീല കാലി ദിനം ഏ കാലികത്വനി ദാഹത്തറവിന് കട്ട് അപ്പൊ ദാഹത്തറവിന്റെ കാലികത്വ ഇല്ലാത്തവിനുട്ടമായി ദാസ്യവിന്റെ തമ്മ ഈ സിദ്ധിയെ പെണ്ണനകി එතකොට මේක ආගමික ස්ථාන පිහිටවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුලේ තියෙන බව පේනවා. මොකද දැන් අපි එතන විහාරස්ථාන භූමියක් කියලා හඳුනනට පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරයක් තිබුණා නෑ. විහාරස්ථාන හාමුදුරුවන් වහන්සේට හිමිකමක් සහිත ඉඩමක් තිබුණා. නමුත් එතන ආගමික වතාවක් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලය සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලය සාකච්ඡාවේ දෙකඟතාවයකට ආවා. මෙතන නියමිත මිනින්දෝරුවෙක් දාලා මේ ඉඩම බෙදලා ඉඩම හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණයකට අයිති කොටස කෝකද ඒක යහට නම් කරලා දෙන්නත් පන්සල්ට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. නමුත් ඒ සාකච්ඡාවෙන් තමයි අර පරණ නඩුවත් එක්ක අධිකරණේ මේක ආවා. අධිකරණේ දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා, තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා, අධිකරණෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අපිත් ඉන්න ස්ථාවරය පන්සලට හිමි භූමිය වෙන් කළා දුන්නාට පස්සේ ඒකේ ඒ අදාළ වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන්නේ මොකද්ද? දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නේ අවසන්. අධිකරණ නියෝගයක් ලබා දීලා තියෙනවා නැවත අලුත් ඉදිකිරීම් කරන්න එපා, බුදු පිළිම වහන්සේ වැඩම ඉන්න. අලුත් ඉදිකිරීම් ඊට පස්සේ අපි निराකරණය කරලා මේ බෙදේ දේරලා දෙන්නම් කියලා. දැන් තවත් නටන්නේ ඇයි? නෑ මම මේ කියන්නේ දැන් නටන්නේ මොකටද? මේ මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට තමයි මේකේ අවශ්‍යතාවය තිබුණේ අර ජාතිවාදී කණ්ඩායම්. මේක දැන් අර අවස්ථාවක් මත උනා ගිනි තියන්න පුළුවන් හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ නේද? පොඩි හනුමා ගිහිල්ලාද කොයිද? හරිද? හරිද? ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මේක හැමතැනම ගිනි තිය තියෙනවා. මේක ඇත්ත කතාව. හරිද? ඒ නිසා අපි තාමත් ශක්තිමත් ස්ථාවර මම පසුවත් කියන්නම් මේ ජාතිවාදෙට නම් ඉඩ දෙන්නේ. ඒකේ හැම මහත්කම තේරුම් ගන්න. මම නෙවෙයි මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෙවෙයි. මේ රටේ හින්දු කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ. හරිද? ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න. ඒක ඉතිහාසයේම විතරයි. ඒ මාතෘ හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයක් නෙවෙයි, ඒක අනාගතයක් නෙවෙයි. අපේ රටේ අනාගතයේ දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදී මත ලියවෙන්නේ නැති බව, වර්තමාන දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදීන් ලියවෙන්නේ නැති බව ඒ මහතුරු තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒක තමයි සිද්ධිය. මා විශේෂයෙන්ම මූලික පැහැදිලි කරන්නා විශේෂයෙන්ම අපේ ආරක්ෂක අමාත්‍යාංශ වැඩ කටයුතු පිළිබඳ යම් කරුණු කීපයක් කියන්න ඕන. අපි තේරුම් ගන්න තිබෙනවා අපේ ඕනෑම ආරක්ෂක හමුදාවක් අපි සූදානම් වෙන්නේ අපිට කවරාකාර තරජනයක් මතුවේ හැකිවේද කියන උපකල්පන මත. කවර තරජනයක්ද අපිට තියෙන්නේ? අපි වර්තමානයේ අපේක්ෂා කරන ලංකාව තුළ දිගු කාලයකට යළි සිවිල් යුද්ධමය තත්ත්වයක්, අභ්‍යන්තර විශාල සිවිල් යුද්ධමය තත්ත්වයක් පැන නගින්නේ නැහැ. ඒක හරි පැහැදිලි. ඊළඟ අපි හිතනවා මෑත කාලේ කවර හරි බටහිර කොහේ හරි රාජ්‍යයක් විසින් අපි ආක්‍රමණය කරලා අපි නේද ආක්‍රමණයේ සූදානම් වීම සඳහා අපි හමුදාවක් නිර්මාණය කරගත් යුතු. අපිට එහෙම තත්ත්වයක් නැහැ. ඒතර විශාල සිවිල් යුද්ධයකට අවශ්‍ය වෙන හමුදා උපක්‍රමයක් හෝ අපේ රට ආක්‍රමණය කරයි කියලා හෝ හමුදා උපක්‍රමයකට අපි හමුදාව සූදානම් කරන්න ඕනේ මේ වෙලාවේ තියෙන පුරෝකතනයෙන් එක්ක. අපි මේ වෙලාවේ අපි හමුදා යාන්ත්‍රණය සකස් කරන්නේ අපිට තිබෙනවා ප්‍රධාන විශේෂයෙන් මේ තාක්ෂණික ශාස්ත්‍රයේ ඇති වී තර්ජනයෙන් සයිබර් අවකාශයේ, ඒ වගේම අලුත් තාක්ෂණ මෙවලම් මරා ඇති වේකි තර්ජනයක් අපි හඳුනාගෙන තිබෙනවා. අපිට ජාතික ආරක්ෂක ඉල්ලේවි. ඊළඟ අපේ මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳව අපිට වගකීමක් තියෙනවා. එතන තර්ජනයක හැඩරුවක් අපි හඳුනන් තිබෙනවා. ඊළඟ අපිට අපේ ගුවන් සීමාවේ තර්ජනයක් සහ ආරක්ෂාව පිළිබඳ අපි හඳුනාගෙන තියෙනවා. එනිසා අපි තර්ජනයේ ස්වභාවයට අනුව තමයි අපේ හමුදාව අපි සූදානම් කරන්නේ. එනිසා අපි ඉලක්කයෙන් බවට පත් වෙලා තිබෙන්නේ අපිට නූතන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත හමුදාවක් ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති. හමුදාව. එහෙදි විශේෂයෙන් මම කියන්න කැමති අපි පහුගිය කාලේ අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම අපේ ජාත්‍යන්තර සහාය විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඔහුට ගෞරවයක් හැටියට මෙතන කියන්න කැමති. විශේෂයෙන් ඉන්දියාවෙන් අපිට ජීප් රථ 70 පමණ ලබා දීලා තිබෙනවා, විවිධ තාක්ෂණික උපකරණ ලබා දීලා තිබෙනවා. ආධාර ලෙස අපි මේ හමුදාව තාක්ෂණික සහ ඉතා හොඳ නිපුණතාවයත් සහිත හමුදාව බවට පත් කරන්න අවශ්‍ය වෙන අකඩමියක් සඳහා ඔවුන්ගේ යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. අපිට ඒ සඳහා ආධාර ලබා දෙන්න. ඒ වගේම ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ අපිට TH-57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 දී ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම C-130 වර්ගයේ ගුවන් යාන 2ක් ඇමරිකන් එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාව 2026 සහ 27 වර්ෂය අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා ආධාර. එතකොට මා හිතනවා අපේ ගුවන් හමුදාව C-130 කියන ගුවන් යානයක ඉතාමත් වැදගත්. අපිට ඒ ගුවන් යාන 2ක් 26 සහ 27 වසරවලදී ආධාරයක් ලෙස ඕස්ට්‍රේලියානු සහ ඇමරිකන් එක්සත් ජනපදයේ ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම KA-360 කියන බීච් ක්‍රාෆ්ට් එකක්, ඒ වගේම KA-350 කියන බීච් ක්‍රාෆ්ට් එකක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වෙනකොටත් අපිට ලබා දීලා තිබෙනවා ආධාර ලෙස. ඒ නිසා අපේ ගුවන් හමුදාව, ඒ වගේම අපේ හෙලිකොප්ටර් බලයනිය සැලකිත ප්‍රමාණයක් දුබල වෙලා තියෙන්නේ. අලුත් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. අපේ තියෙන හෙලිකොප්ටර් ටිකත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විදිහට ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි තාමත් හොඳ නූතන කාර්යක්ෂමතාවය යුතු හමුදාවක් අපි ඇති කරනවා. ඒක අපේ වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමති අපේ මේ සංවිධානය පිළිබඳ ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මේක අධිවර හතරකින් එකිනෙකට අන්තර් සම්බන්ධ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එකක් තමයි සත්‍ය ගවේෂණය. මොකද්ද සිද්ධ වුණේ කියලා සොයා බැලීමේ වගකීම අපිට තිබෙනවා. එඳා අපේ විදේශ සමුතුමත් එක්සත් ජාතික සංවිධානය මානව හිමිකම් කමිටුවේදී ප්‍රකාශයට පත් කරා සොමුලුවේදී. අපි මේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි එකඟයි. මොකද්ද සිද්ධ වුණේ කියලා සත්‍ය ගවේෂණය. ඊළඟ තමයි යුක්ති ගවේෂණය. ඒකට යුක්තිය ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නය. අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි අපරාධයන්ට විරුද්ධව යුක්තිය ඉටු කරමු. ඒක 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 ඒක. හැබැයි මම දන්නවා මේ යුක්තිය ඉටු කිරීමේදී බොහෝ විට අර පැරණි රණවිරු දඩේම වගේ සාකච්ඡා යලි එන්නේ ඉඳ තියෙනවා. මොකද වෙන්නේ? එතකොට අපි නිශ්චිත ලෙස මම අහනවා අපේ රටේ සිසුන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව නාවික හමුදාවේ යම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? නාවික හමුදාව පූර්ණ වශයෙන් අපේ යුද්ධය අවසන් කිරීමේදී විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒහා කිසිසේත්ම සම්බන්ධ නොවුණු ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් අපි රටක් හැටියට කරන්න ඕන ඒ චෝදනාවට සමස්ත නාවික හමුදාවම බිලි දෙන එකද? එහෙම නැත්නම් ඒ චෝදනාවට නිසිවරදකරුවන් වෙන අය හඳුනගෙන දඬුවම් දීමද? අපි කෙනා නාවික හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් ඒ 11 දෙනා අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණය කරලා වැරදිකරුවන් නීතිය අමුට ගෙනියනවා. කළ යුතුයි. මා හිතන්නේ ඉතාමත් නාවික හමුදාවට ආදරය කරන දීර්ඝ කාලයක් නාවික හමුදාවේ වැඩ කටයුතු කර කිසිදු නාවික හමුදා නිලධාරියෙක් මේකට විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ. මේ කළ යුතුයි. පරීක්ෂණ කරලා තිබෙනවා. ඉතර සමහර අය අනුපුලන් ඒ ප්‍රමාදයි. ඒ ප්‍රමාද වෙන්නේ සමහර ඒවා අපි දන්නවා. ඒගොල්ලන්ට ඒ ක්‍රියාවලියෙම තියෙන ප්‍රමාද වෙන ලක්ෂණ. සමහර අයට ගිල්ලා අත්අඩංගුවට ගැනීම වලක් ගන්න ආඥාවන් ගන්න පුළුවන්. අපි ඔටිට දෙනවා. ඔබට බලහත්කාරයෙන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ චූදිතයාටත් ඒ තියෙන නීතිමය රැකවරණ ආරක්ෂා කර යට අධිකරණයට යන්න පුළුවන්. අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝග ගන්න පුළුවන්. රිට් ආඥාවන් ගන්න පුළුවන්. ඒවට ඉඩ දෙනවා. හැබැයි ඉඩ දෙමින් අපි ඉතාමත් පිරිසුදු ලෙස පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙනවා. ඒ කිසිසේත්ම නාවික හමුදාවේ නේද රණවිරු දඬුවමක් ලෙස අර්ථකථනය කරන්න එපා කියලා මම කියන එක කළ යුතු දෙයක්. ඒ වගේම අපි දන්නවා සමහර ඝාතනයන් පිළිබඳව හමුදාවේ බුද්ධි අංශයන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අපිට තේරුම් ගන්න ඕනේ චෝදනා එල්ල වෙලා තිබෙනවා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ චෝදනා එහෙමම තියාගෙන අපේ හමුදාවේ බුද්ධි අංශයට කළු පැල්ලමක් එකතු කරන එකද? ඒ චෝදනාවන්ට චෝදනාව සත්‍යද සොයා බලලා ඒ චෝදනාව වල යම් කණ්ඩායමක් ඉදලා තිබුණා එයට දඬුවම් දෙන එකද? මොකද යෝග්‍යයි. රටකට ඒ රටේ ක්‍රියාවලීන් පිළිබඳව, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හමුදා යාන්ත්‍රණ, පොලිසිය යාන්ත්‍රණ තිබෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය කාර්ය පරිපාටි. හැබැයි එතනින් පරිබාහිරව රටක් ඇතුලේ සිදුවෙන සිදුවීම් තිබෙනවා. ඒවා රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් ඉතා හොඳින් වාර්තා වෙන්න ඕන, ඉතා හොඳින් සොයා බලන්න ඕන. ඒකට ශක්තිමත් බුද්ධි අංශයක් පැවතිය යුතුයි. දැන් අපි ශක්තිමත් බුද්ධි අංශයක් අපිට තියෙන්න ඕන. හැබැයි ඒ බුද්ධි අංශේ කීර්තිය පිළිබඳව, ගෞරවය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්න ඕන පොදු ජනය ඇතුළේ. නමුත් මම දන්නවා පෞගේ කාලේ මාධ්‍ය වාර්තා දෙස බැලුවොත්, පෞගේ කාලේ බොහෝ සිදුවීම් දෙස බැලුවොත් සමහර ඝාතනයන්ට පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල වෙති. ඔවුන් කීප දෙනෙක් චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා පිළිගන්න ඕන. ඒවා යහන් දැන් මම මේක නොකිය හිටියයි කියලා, මම මේක හංගන් හිටියයි කියලා රටෝ ජාත්‍යන්තර සමහර සංවිධාන නොදන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපේ වගකීම තමයි ජාත්‍යන්තර ඉදිරියේත් පොදු ජනතාව ඉදිරියේත් එම ආයතන ඉදිරියේත් මේවා පිරිසුදු කීර්තිමත් ආයතන බවට පත් කරන එක. එන්නේ සොපි පරීක්ෂණ දියත් කළ තිබෙනවා. ලසන්ත ඝාතනේ තව පරීක්ෂණ දියත් කළ තිබෙනවා. ඇත්තටම මම කියන්නම්. මේ ඝාතනේ වෙලා ඝාතනේ වෙන අවදි අපේ ආණ්ඩුවලන් තිබෙද්දී දැනුත් අත්අඩංගු ඒගොල්ලෝ. ඝාතනලා අපේ ආණ්ඩුවේ නෙවෙයි තිබුණේ. දැන් අපේ වයන 2008 ඝාතනයක් අවුරුදු 17කට පස්සේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි හොයනවා. හැබැයි 17කට පස්සේ ලීසිනේ අපි හොයනවා. ඒ ඇයි? යලි මේ හමුදාවන්ට අවශ්‍ය ගෞරවය, ඔවුන්ගේ විනය, ඔවුන්ගේ කීර්තිය, ඔවුන්ගේ වෘත්තීමේ භාවය මේ රට තුළ ස්ථාපිත කිරීම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව වගකීම. හරිද? එනිසා අපි කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ ගත්තොත් විශේෂම ගත්තොත් තාජුද්දීන්ගේ ඝාතනය. පරීක්ෂණ කෙලවර වෙලා තියෙන සමහර හමුදාවේ නාවික හමුදාවේ සමාජ දිලාරගෙන් ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ප්‍රශ්න කරන්න ඕන. අපි වැරදිකරුව හොයන්න ඕනේ නැද්ද? මම මෑතකදී නිශ්චිත වශයෙන් ගෙනල්ලා අපේ පරීක්ෂණ දිලාරගෙන් යවුවා. මට ඔබතුමාලගේ ස්ථාවර කියන්න මේක ස්වභාවිකව සිද්ධ වුණු අනතුරක්ද ඝාතනයක්ද කියලා. ඉස්සෙල්ලා අපිට විශ්වාසෙට ඉන්න ඕන. ස්වභාවික අනතුරක්ද ඝාතනයක්ද? අපේ මහජන ආරක්ෂක පිළිම ලේකම්තුමා ඇතුළු ඒ පරීක්ෂණ දිලාරගෙන් කිව්වා නෑ මේක ඝාතනයක්. හරිද? මේක ඝාතනයක් බව මේගොල්ලෝ තහවුරු කරලා තිබෙනවා. මොකද මහේස් සතුරු තහවුරු කරලා තියෙන ඝාතනයක් බව. හරිද? අධිකරණ වාර්තාවල තහවුරු කරලා තියෙන ඝාතනයක් බව. එනිසා මේක ඝාතනයක්. ඒක ස්වභාවික මිනිමරුමක් නෙවෙයි. දැන් අපේ වගකීමනේදී ඝාතන වගකීම්තර කරුවන් හොයන එක. ඉතින් අපි ඒක කරනවා. කරනකොට කවුරු හරි යහුනොත් රණවිරු දඩේම කියන්න එපා. මේක ඇවිල්ලා යලි අපේ රටේ හමුදාවන්ට වෘත්තීමේ භාවයත් කීර්තියත් ගෞරවයත් ස්ථාපිත කිරීමේ කාර්යය අපි කරනවා. ඊළඟටත් අපි තව පරීක්ෂණ දියත් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ලස්සන්තේ ඝාතනේ, තාජුදින් ඝාතනය, ඒ වගේම එක් නැලිකුඩගේ පැහැර ගැනීම. හරිද? මේක කරන්න ඕන. ඔගේ පාස්කු ප්‍රහාරය මුන් දෙක ගොඩක් මෙතන කතා කරා. ක්‍රියාවලිය දියත් කරලා තිබෙන්නේ. පරීක්ෂණ තියෙනවා. පරීක්ෂණ සිදුවීම් තිබෙනවා. හරිද? ඒ පරීක්ෂණවලදී තාර ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. මොකද්ද? ඒක එයාට අයිතියක් තියෙනවා. යම් කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන්න කිව්වට පස්සේ එයා ගිහිල්ලා අධිකරණයෙන් රිට් ආඥාවක් ගන්නවා. මේ മന്ത്രിවරුත් කරේ නෑ. දැන් මෙතරත් ඉන්න කීප දෙනෙක් ගිහිල්ලා රිට් ආඥා අරගෙන ඒක රටපයින්නවා. ඒක රිට් ආඥා ගන්නවා. අර මේ ප්‍රමාද කරේ. මේ ප්‍රමාදේ තියෙනවා. හැබැයි ඒක තමයි සාධාරණ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය. එතකොට දැන් ඒක දැන් මොකද්ද මේ යන්නේ? මේ යන්නේ අධිකරණයේදී තහවුරු කළ යුතුයි මේ කරුණු. ඔව්. දැන් පොලිස් ලේකම්තුමා ඉතා පැහැදිලිව නෑ. අවශ්‍ය වෙන සාධක මොකද්ද තියෙන්නේ? අවශ්‍ය වෙන සාධක අධිකරණයේදී නඩුවක් ගොනු කළ යුතුයි. නඩුවක් ගොනු කරන්න ප්‍රකාශ විතරක් මදි. නඩුවක් ගොනු කිරීම සඳහා නීතිඥ මහත්මිය. ඔව්. උසාවි ගියපුද? අයියාම හරි. හරි. එතකොට නීතිඥ මහත්මිය නේද මම කියන්නේ? එතකොට මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපිට අවශ්‍යයි එය අධිකරණයේදී තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙන සාධක අවශ්‍යයි. ඒක තමයි පරීක්ෂණය. ඉතින් ඒව තමයි එකතු කරන්නේ. අධිකරණයට ගිහලා නිකන් කියන්න බෑ. හරිද? දුරකථන විශ්ලේෂණයක් අවශ්‍යයි. උගේ මා උන්ගේ සබත්තාවයක් අවශ්‍යයි. අනිකා මොකද ඝාතකයා මෙයා නෙවෙයිනේ. ඝාතකයා වෙන කෙනෙක්. අපි කවුරු හරි අඳුරා ගන්න මහා මොලකරුව නෙවෙයිනේ ඝාතකයා. එබැවින් ඝාතකයා වෙන කෙනෙක්. ඝාතකයා සහ මේ 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 සැලසුම් කරුවන් අතර තියෙන සබත්තාවය තහවුරු කරන්න ඕන. ඒක පරීක්ෂණ ක්‍රියාවලිය. දැන් මන්ද කේක මන්ත්‍රීවරු විශාල ආන්දෝලන කෑගේ මොමුතු මොකක් කරවී කියලා. හරි. මම කියන්නේ අප්‍රේල් මාසයේ 21 ඉඳන් මේක වෙලා නොවැම්බර් මාසෙ වෙනකම් බලේ හිටිය මාස 6කට ආසන්න කාලය. උණු උණුවේ ප්‍රශ්නේ තිබුණු වෙලාව. හරි. විසඳ ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඝාතන කරායයි කියන සැක හිතන කණ්ඩායම අතර බලේ ගියා. බලේ ගියාට පස්සේ මොකද ගොඩක් සාක්ෂි වහලා තියෙන්නේ. හංගලා තියෙන්නේ. කොළ ඉරලා තියෙන්නේ. කොළ ඉරලා තියෙන මතක තියාගන්න. පොත්වල. ඊතර මොකද වෙන්නේ? මේ ගිය සතියේ සිද්ධ වෙච්ච එකක් මේ සතිය අපි එහෙම කරලා තියෙනෝනේ. අද ලංකාවේ ඕනෑම වෙලාවක මෑත කාලේ සිද්ධ වෙච්ච හැම ඝාතනයක්ම දින 3ක් යන මත්තෙන් අපි අත්අඩංගුවට ගන්න තියෙනවා. උසාවිය ඝාතකය ඝාතනය කරලා යනකොට පුත්තලමට මහා පැත්තෙන් අත්තරම් කර ගන්න. හරි වැලිගම ඝාතකය මොකද දින තුනෙන් අත්තරම් කරන කලක අපේ අමුතුමා කිව්වා. ගත්තා. හරි මේවා මේ උණු බඩු එතකොට තියෙනවා සාධක. දුරකතර සම්බන්ධතාවෙන් තියෙනවා ගමන් කරපු විදිහ තියෙනවා සම්බන්ධතාවෙන් තියෙනවා ආයුධ ගෙනාපකෙනා තියෙනවා ඔක්කොම අත්තරම් කර ගන්න තියෙනවා. හැබැයි මේවා පෙරණීවා. පෙරණීවා විතරක් නෙමෙයි. ඒ වරදකරුවන් අතර බලය ගියා. බලේ ගියපු නිසා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආපු හැටි ලංකාවේ පළවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 500කට ආසන්න නිලධාරි ප්‍රමාණයකට රට තහනමක් ගත්තා. ඔක්කොම අයින් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි. සානි අපේසේකර එතුමා ගිල හිරිය දැම්මා. හරිද? ඒ කියන්නේ මේ පරීක්ෂකයෝ පරීක්ෂණ වලින් ගිල හිරිය දාලා පරීක්ෂණ ආයතන බිඳවට්ටලා පරීක්ෂණ හිටපු නිලධාරි මාරු කරලා අවුරුදු 5ක් එහෙම ගිහිල්ලා පරීක්ෂණ අධ්‍යයත් කරේ කමාරු. හැබැයි මම අපේ පරීක්ෂණ කණ්ඩායම කරේ විශාල විශ්වාසයක් තබලා දෙනවා. ඔවුන් මේ පරීක්ෂණ විධිමත්ව කරලා වරදකරුවන් නීති හමුවට පමුණු බව මා දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ යුක්තිය පසදීම ප්‍රශ්නේ කිසිසේත්ම දඩයන් කිරීමක් ලෙස ගණනය කරන්න එපා. අපි මේ හැම කෙනාටම සාධාරණ ඉටු කරමින් තමයි මේ පරීක්ෂණ යන්නේ. කිසි කෙනෙකුට බලපෑම් කරමින් නෙවෙයි. ඒ නිසා තමයි අධිකරණයට ගිහිල්ලා රිට් ආඥාවක් ගෙන මෙහ කියව තියෙනවා. අපි අධිකරණයට කියන්නේ ඔක දෙන්න එපයි කියලා. නෑ යගේ අයිතිය මේ පරීක්ෂණයකදී. ඒ ඔක්කොම හැම කෙනාටම චූදිතයටත් සාධාරණ ඉටු කරමින් තමයි අපි පරීක්ෂණ කරන්නේ. ඒ නිසා මේ යුක්තිය ගවේෂණය කියන්නේ පළවෙනි එක මා කිව්වා සත්‍ය ගවේෂණය දෙක යුක්ති ගවේෂණය අපි හරියට කරනවා. දැන් මේ මෑතකදී මිනි මල වල දෙකක් හම්බුණා. කෙම්මිනි නේද? ඒත් අපි මොකද කරලා තියෙන්නේ? අපි වෙනද මොනවද කරා? ඔකට කොමිෂන් දානවා. හරිද? කොමිෂන් ඇතුළේ යනවා. ඔහා කල්ලා දෙනවා. අපි එහෙම නෙවෙයි. හරි පරිදි අධිකරණ නියෝග මත පරීක්ෂණ කණ්ඩායම් පත් කළා. නියමිත පරීක්ෂණ කරගෙන යනවා. කාටවත් කියන්න පුළුවන් දේ පරීක්ෂණ වැරදි කියලා? කාටවත් කියන්න පුළුවන්ද? ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍ය යුක්තිය පිළිබඳව හඬ. ඒ හඬට අවශ්‍ය වෙන පණ ලබා දෙන්න අපිට අවශ්‍යයි. අපි එහෙම වැඩ කරනවා. හැබැයි ඔබ දන්නා වෙන පාලනයක් තිබ්බනම් මොනවද මේවට වෙන්නේ කියලා? අපි සාදන්නේ. එන්දා සත්‍ය ගවේෂණ දෙක යුක්ති ගවේෂණ තුන හානිපූර්ණයි. හානිය සිදු වෙලා තිබෙනවා නම් ඒ හානි වැළැක්වීම සඳහා අවශ්‍ය ඒ හානියට වන්දි ගෙවීම අපි කරමින් තිබෙනවා. මෑතකදී බුද්ධයන්ස සතුව තිබිලා අපිට රත්තරන් තොගයක් ලබා දුන්නා. අපි උපරිම උත්සාහ කරා කවුද කියලා හොයලා දෙන්න බෑ. දැන් කාගෙද කියලා හොයාගන්න බෑ. හැබැයි අපි අපේක්ෂාවත් වෙන රත්තරන් තොගේ මුදල් ටික එකතු කරලා අඩුම තරමේ තව මුදල් බාට පරිවර්තන කරලා ඒ පළාතේ මිනිස්සුන්ට වැඩ කරන්න ඕන කියලා එකකින් උතුරු පළාතට. ඇයි මේක සාධාරණත්වයට ඇති කරන්නේ? ඉතින් හානිපූර්ණ කාර්යාලයක් පිටවලා තිබෙනවා. ඒකට අවශ්‍ය යාන්ත්‍රණ පාසුකම් අපි ලබා දීලා තිබෙනවා. ඉතින් අපි හානිපූර්ණ පිළිබඳ තුන්වෙනි එක. හතරවෙනි එක නැවත මෙම තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. මම කියන්නේ නැවත මෙවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නේ සහ ගැනීමේ හැකියාව තියෙන්නේ අපිට විතරයි අපි කරනවා. නැවත අපේ රටේ ජාතිවාදී ගැටුමක් කිසිසේත් නැති වෙන්න දෙන්නේ නැහැ. සහායම ජනතාවට සාධාරණ ලෙස දේශපාලනට මැදිහත් වීමට තියෙන අයිතිය තමගේ ප්‍රදේශවල සාධාරණ ලෙසම පළාත්වල තමගේ බලය සහ ක්‍රියාත්මක කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. අපිට ලැස්සි. එමය මේ කරා. ඒ කියන්නේ මොකද්ද අපි කරන්නේ මේ? එක පැත්තකින් ජාතිවාදී විසින් ගැටුම් විසින් අවුලන රටක්. ඒක මේ අර ගිනිගත්තු රටක ගිනිමැලයක් වතුර දාලා නිවනවා වගේ නිවන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මේ. ජනතාව අතර කෝන්තරයේ වෛරයේ සැකය දීර්ඝ කාලයක් සාතව දේශපාලන කඳුරු විවිධ වුණා මත ගොඩනගලා තියෙන වෙලාව. හැබැයි අපි තාම සංගමයේ වරද්දගන්නේ නැතුව. අපි දන්න මෙතන තියෙන ප්‍රශ්නේ සමහර තත්වයන් තියෙනවා මහා වැරදි කර තත්ත්වයට බලපෑමක් වෙන්නේ. හැබැයි මෙතන අපි දන්න කුඩා වැරද්දක් අතිශය බරපතලකාරී විනාශයක් ගෙන දෙනවා. කුඩා වැරද්දක්. ඒ නිසා අපේ ප්‍රවේශය තියෙන මොකද? මෙතන කිසිසේත්ම කුඩාමත් රද්දක් සිද්ධ වෙන්නේ නැතුව මේ ජාතික සමගිය මේ සංවිධියාව අපි ගොඩනගනවා. ඒ පිළිබඳව විශේෂයෙන් මම අපි දෙසැම්බර් 11 දොළ ලෑස්ති කළා තිබෙනවා. මේ ජාතික සමගිය එක් සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා දිනය මා විශේෂයෙන්ම අපේක්ෂා කරන අපේ රට මේ නියෝජක සිංහල දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු සියලු දෙනා හම්බ වෙන්න පාර්ලිමේන්තුවේදී හම්බෙලා මේ පිළිබඳ වැඩපිළිවෙල පැහැදිලි කරන්න. ඒ වේදිකාවක් පුළුමනිම දේශපාලන පැත්තකින් තිබු වේදිකාවක් අද අපි ඔක්කොම එකතු වෙලා අපේ සංස්කෘතියෙන් අපේ අනන්‍යතාවයන් එකට ප්‍රදර්ශනය කර තන බවට අපි පත් කරගැනීමේ අරමුණ අපි වැඩ කරනවා. මම දැක්ක ඒකටත් කවුරු හරි කියනවා තිබ්බොත් බලාගෙනයි කියලා. මම යාට කියන ආවොත් බලාගෙන කියලා. මතක තියාගන්න කියන්නේ යාට. හරිද? මම දැක්ක කියලා තියෙනවා. හරිද? ඒ නිසා මෙහෙම විහිළු කරන්න බෑ. අපි හිතනවා මේක අපේ රටේ නේද? උතුරේ ජනතාව සහ දකුණේ ජනතාවට ඔවුන්ගේ සංස්කෘතියන් පිළිබඳ හුවමාරුවක්, ඔවුන්ගේ ආහාර රටාවන්, ඔවුන්ගේ විලාසිතාවන්, ඔවුන්ගේ සංගීතය, ඔවුන්ගේ භාවිත මේව අතර මිශ්‍ර භාවයක් හදන්න ඕන අපි. ඒකට දිනයක් නම් කරලා තියෙනවා අපි. ඒ සඳහා සියලු දෙනාට මම වෙන මුණ ගැනීමත් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපේ දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු සහ නායකයන් හැමලම මේ පිළිබඳව පැහැදිලි කරන්න මොකද අපි වැඩසටහන ඕගොල්ලන්ගේ යෝජනා මොනවද? අපි එකට වෙලා මේ කරන්න ඕන. ඒ නිසා මම කියනවා අපේ හමුදාවත් අපි ජාතික සමගි ගොඩනගන රටේ ජාතික ආරක්ෂිතතාවයේ විශාල වැඩ කුසක් කරමින් තිබෙනවා. ඊළඟ තමයි අපේ පොලිස් දෙපාර්තමේන්තුව, පොලිසිය, අපේ ශ්‍රී ලංකා පොලිසිය, මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශය, මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශය ඉතාමත් හොඳින් වැඩ කරන පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මම දන්නවා දැන් අපි චෝදනාවට ලක් වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. එකක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමාට මම දැක්ක විශ්වාස භංගයක් ගෙනවා කියලා කියනවනේ. එතකොට එතුමා චූදිතෙක් ඉන්නේ. එතුමා චූදිතෙක් ඉන්නේ. අපේ රටේ මේ මද්ද්‍රව්‍ය සහ මේ පාතාලේ මර්ධනය කිරීම සඳහා දිවාරය නොබලා වැඩ කරනවා. එයා ජනතාවට, එයා ජනතාවගේ මිතුරේ සතුරාකාගේද? මෙතන මේ ඉන්න අය නම් නෙවෙයි, ඒ අදාළ නෑ, එයාගේ සතුරේ. හරි, ඊළඟ කවුද? මම දැක්ක විශාල ලෙස අපේ අමාත්‍යංශ ලේකම් මේ මහජන ආරක්ෂක පිළ අමාත්‍යංශ ලේකම්තුමා රවිසන් රත්නමැතිතුමා විශාල ලෙස පහරක් එල්ල කරනවා. මම අද කියන්නම් මද්දු බණ්ඩාර රවිසන් රත් ගෙදර ගිහලා කී කොච්චර පැය ගන්න කවාඩි වෙලා හිටියද මට කියන්න කියන්න. සජිත් ප්‍රේමදාස රවිසෙන් රත්නමැතිතුමාට දුරකථන ඇමතුම් කොච්චර ප්‍රමාණයක් ගත්තද? මිස් කෝල් කීයක් තියෙනව රවිගේ ෆෝන් එකේ මට කියන්න. සාගර රත්නාගේ ජීප් එකක් ඒවල ගෙනිච්ච නැද්ද? රවිට බයයි. ඇයි රවිට බය? අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ මේ රවිට නෙවෙයි, ඒ රවිට බය මහ බැංකුව. සෝරි 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 ඇයි රවිසින් අතර බය? ඇයි බය? බය එතුමා අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක්. මේ ගොඩක් අය දේවල් එතුමා දන්නවා. එනිසා එතුමා අසාධාරණයට විරුද්ධව අපි දේශපාලනය කරනකොට අසාධාරණයට විරුද්ධව අපිත් එක්ක හිටියා. අපිත් එක්ක ඉන්නකට බය වුණා. සාගල ජීප් එකක් කියලා ගෙදර ගෙනිච්ච වළක්වන්න ඕන කියලා. එහිමයි මද්දු බණ්ඩාර පැය හයද කොත ස්තෝපිය වාඩිලයිට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස දුරකථන ඇමතුම් ගත්ත ගාන ගණන් කරන්න බැරි තරමට. මම මේ දන්නේම කියන්නේ. අද කොහොමද චූදිතෙක් වෙන්නේ? අද මම දැක්කා එතුමාට පහර දෙන්න පටන් ගන්න තියෙනවා. වැරදි. ඉතින් ජේසන් කවුරුත් පිළිගන්න නිලධාරින් ඒගොල්ලෝ. හැබැයි මේ මද්ද්‍රව්‍ය අපරාධ වලට විරුද්ධව නිර්භීතව කටයුතු කරනවා. සාමේ ඝාතනයන් පිළිබඳ අපරාධ පිළිබඳව නිර්භීතව කටයුතු කරනවා. ඒතර ඒගොල්ලෝ වටන්න ඕන. රවීර සෙනවිරත් ලේකම්තුමාට ගහනවා කියන්නේ අපරාධකරුවෝ පැත්තේ, දූෂිතයන් පැත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි පැත්තේ. ඒක ඇත්ත කතාව. එද ඒගොල්ලෝ සතුරු වෙන්නේ කොහොමද? ඊළඟට සානි අබේසේකර සතුරු වෙන්නේ කොහොමද? අපේ රටේ ඉතාමත් මම දන්න විදියට සානි කරපු හැම පරීක්ෂණයක්ම අධිකරණයේදී වැරදිකරු වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයකට මරදඩු හම්බ වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයකට මම වාර්තාවක් තිබිනවා. දන්නව මේවා? මේ ඔක්කොම දන්න අය මේ. හරිද? උඩතලව ඉන්න පස් දෙනෙකුට මේ මේ මරදඩු හම්බුණා. රාජගිරිය අර කාන්තාවකට නේද මරදඩු හම්බුණා. පස්සේ මෛත්‍රී දහස් කරා එක වෙනම කක්. ඒ මරදඩු මුතුන්නා. මේ විදියට රොයල් පාක් මේ විදියට හැම විශාල පරීක්ෂණ කරන නිලධාරි. ඉතින් ඒ වගේ නිල ඒ වගේ අධ්‍යක්ෂකම් තියෙන නිලධාරින් අපිට අවශ්‍යයි පුහුණු කරන්න අනුත් අය. කිසි දෙයකට යටත් වෙච්ච මිනිස්සු. හැබැයි තේරුම් ගන්න. පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවල රිමාන්ඩ් කරා මාස අවුරුදු කමාරකට වැඩ වැඩි කළා කිරීටිය. ඒකේ හાર્ට් ඇටැක් හැදුනා. බයිපාස් ඔපරේෂන් එකක් රිමාන්ඩ් එක ඉදන් කරන්න සිද්ධ වුණා. කොවිඩ් හැදුනා. ඇගේ නැගිනිය මට කතා කරලා ඇඬුවා අයියා මැරෙන්න යන්නේ කියලා. මෙහෙම මිනිස්සු මේ. ආයි හිරේට ඇරිය දවස් දෙකකින් ඔපරේෂන් එක කරලා ඉවරලා. ඒ මිනිස්සු මේ රට වෙනුවෙන් කරපු වටමි. ඒ මිනිස්සු තමුන් වංශලගේ චූදිත වෙන්නේ. සානි කවුද? සානි කවුද කියලා මතර කවුද මේ මිනිස්සු? මිනිස් ජීවිතේ නොතක මෙරටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා වැදගත් මහන්සි වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු අපි රකින්නවා. එහෙම කරන්න ඕනේ නැද්ද? හැබැයි අද චෝදිතෙක් වෙන්නේ ඇයි? අද චෝදිතෙක් වෙන්නේ තමන් දිසාවට පරීක්ෂණ එනකොට අන්න සානි අපරාධකාරයෙක් වෙනවා. ඒ වගේම ගත්තොත් ඊළඟ තමුන්වහන්සේලගේ චූදෙන ලක්ුණ මම දැක්ක විශාල වෙලාවක් මම දැක්ක පහුගිය කාලේ අල්ලස් කොමිසමේ රංග දිසානායක එතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා එතුමට තමයි කාලයක් ගහනවා. මොකද්ද මේ? ඉතින් අපේ රටේ අපිට අවශ්‍යයි නිර්භීත රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අද නිර්භීත රාජ්‍ය සේවය සඳහා මෙම නිලධාරි මැදිහත් වෙනවා. මොකද්ද පාර්ලිමේන්තුක වගකීම? පාර්ලිමේන්තු වගකේ මුළු පාර්ලිමේන්තු එකතුලා නිලධාරි රකින්න ඕන. ඒකයි පාර්ලිමේන්තුක වගකීම. රටක ජාතික වගකීම එතන තියෙන්නේ. හැබැයි මෙතන මොකද කරන්න හදන්නේ? නිර්භීතව වැඩ කරනවා, විනයානුකූලව වැඩ කරනවා, දූෂණ වලට සම්බන්ධ වෙලා නැත්නම් ඒ නිලධාරීන් බිඳවට්ටන එක තමයි මෙතන අභිප්‍රාය. නැ මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මම කියන්නේ මෙතන මේ පාර්ලිමේන්තු පොදු සාමික ක්‍රියාවලියකට යන වෙන්නේ දක්ෂ නිර්භීත එම නිලධාරීන් අපිට අවශ්‍යයි, එම රාජ්‍ය සේවක අපිට අවශ්‍යයි. ඒ නිලධාරි රකින්න එක තමයි අපේ කාර්යභාරය බවට පත් වෙන්න ඕන. අපි ඒක මම එතුමලට කියලා දෙනවා. මුතුල වැඩේ හරියට කරන්න. රාජකාරී ඉන්න කාලෙත්, රාජකාරී නැති කාලෙත් එතුමලගේ ආරක්ෂාව වෙනුවෙන් අපි හැමදාම පෙනී හිටිනවා. ඇයි? අපි එහෙම රාජ්‍ය සේවයක් හදන්න ඕන. ඊළඟ මම කියන්නම් ඕගොල්ලන්ගේ චෝදනාව ලක් වෙන කවුද? දැන්ට බාගට ලක් කළා අපේ පොලිස් ප්‍රතිතුමා. ඊළඟට එන්නේ CID එකේ කරවිට මහත්තයා පස්සේ. මං කියලා යන්නකට. ඊළඟ කරවිටගේ මොකක් හරි කරගෙන ඇවිල්ලා හරිද? එහේ තමුනාසලට තමුනාසල පස්සේ තමුනාසල කරපු වංචා දූෂණ අපරාධ පරීක්ෂණ හම්බාගෙන එනකොට දන්නවා. ඔයාගේ පොඩි ගණන් තියෙන ලක්ෂයකම ආරක් වගේ. ගණන් ගන්න දෙයක් නෑ ඒක. ඒකම ආරක් කරලා පහින් හරිද? නෑ නෑ මේකයි වෙලා තියෙන්නේ. ඔව්. හරි හරි කමක් නෑ. මට සමහර ඒවා මෙහෙමයි. ලක්ෂ පහෙන් තුන හමාරක් විතර වේදම් කරා, එක හමාරක් බැංකුවේ දාගත්තා. එහෙම නැහැ නේද? අර පහේ බිල් එක තමයි මං ගාව තියෙන්නේ. ආ අටේ එකනේ පහේ එක මං ගාව තියෙනවා. තුන හමාරක් හොස්පිටල් එකට දාලා එක හමාරක් බැංකුව පොතර දාගත්තා කියලා. ආ ඒක ආරයිට් හරි. මම මේ පහේ බිල් එක ලක්ෂ පහේ ගිර මං කිව්වේ. හරි හරි රයිට් හරි 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 දයි හරි නෑ නෑ ඒක මම මේ කියන්න හදන්නේ මොකද්ද? මම මේ කියන්න හදන්නේ හරිද? ඉතින් මේ අපරාධ දූෂණ පිටිපස්සේ හඹාගෙන එනකොට දැන් මොකද දූෂිතයන්ගේ අපරාධකරුවන්ගේ වැඩේ වෙලා තියෙන්නේ? ඒ නිලධාරීන් පිටිපස්සේ හඹාගෙන යන එක. ඒක නතර කරන්න කියලා මම ඉල්ලනවා. ඒක කරන්න එපා. ඊළඟ විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය උදුර පිළිබඳ ප්‍රශ්නේ අපි දන්නවා. මේක දැන් දශක මීට දශක 4-5කට කලින් ගත්ත 70 දශකයේ අගය නැත්නම් 80 දශකයේ මුල ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ওই ගම්මල ඡන්දි හිටියා. ඒගොල්ල තනි ඡන්දි. හරිද? එහෙම නැත්නම් ගම්මල ඔය නීති විරෝධී මත්පැන් පෙරන ඔය ගංජා වගේ අලෙවි කරන කට්ටියද හුදු සාමාන්‍ය මද්ද්‍රව්‍ය විලෙන්තු. ඔම තමයි මේක තිබුණේ. එතකොට අර ඡන්දියා හිරියට ගිහපුවාම ඒ ගමම නිදහස්. හරි? ඊට පස්සේ මුක් ක්‍රියාකාරකමක් නැහැ. ඊට පස්සේ මද්ද්‍රව්‍ය අලෙවි කරන ගියාම විරෝධයක් නැහැ. මේ අවසන් ඇයි? සමාජිනුත් ඒගොල්ලන්ට පිළිකුලක් තිබුණා. සාමාන්‍ය අපේ ගම්මල කතාවක් තිබුණා. එහෙම දූෂිතයා දකුණු පැත්තෙන් ආවොත් පාරේ වම් පැත්තට මාරු වෙනවා. එහෙමයි තිබුණේ. මගුල් ගෙදරකට උත්සවයකට කියන්නේ. එයා සමාජෙන් කොන් වෙච්ච කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා සමාජයත් මේ අපරාධකරුවන්ට මේ මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍ය අලෙවි කරන්නට විරු සමාජ මතයකුත් තිබුණා. ඒතර ඒක ඉතා තනි හුදකලා සිදුවී. හැබැයි මේ ඡන්දි ඊට පස්සේ ඕන වුණා දේශපාලනයට. දේශපාලනයට පස්සේ මොකද වුනේ? මේ ඡන්දි ඒගොල්ලෝ තමයි බලය තියෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ඕන අර දේශපාලන බලය පතුරන්න. ඒතකොට කාලයක් දේශපාලන බලය පැතිරුවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනේ බලහත්කාරයෙන්. ඒතකොට බලය ඕන. විශේෂයෙන්ම 77 බිහි වුණු UNP ආණ්ඩුව. ඒ UNP ආණ්ඩුව කරපු දේ තමයි මේ හැම മന്ത്രിම එයා ගාවට තගෙක් හදාගත්තා. හැම කෙනා ගාව. ඒතකොට දැන් ඔන්න මේ මෙයාට ආවා අර දේශපාලන රකවරණය ඉඳ පටන් ගත්තා. ඒතර මෙයා තවදුරටත් හුදු ඔය ගමේ හිටපු පොඩි විජේ හරි එහෙම නැත්නම් මරුසිරා හරි නෙවෙයි දෙයි. දැන් මෙයාට දේශපාලන රකවරණ සහිත ගණන්කාරයේ ඡන්දී බවට පත් වුණා. ඊට පස්සේ දේශපාලන රැකවරණ මේ ඉස්සලම කොන්ත්‍රාත් වලට බැස්සේ ඉස්සලම කුඩු වලට බැස්සේ නේ ඔය ගොඩක් අය බැස්ස කොන්ත්‍රාත් වලට නේද කවුද සොත්තිපාලි ගිහිල්ලා ගම්මුදාවේ පස්පිඩලි අල්ලනවා හරිද ඔය කොන්ත්‍රාත් වලට ආවා බැද්ද ගානේ සංජීව පොඩි පොඩි කොන්ත්‍රාත් කරන්න පටන් ගත්තා මුදල් උපයන්න පටන් ගත්තා ඊට පස්සේ ලෝකේ මද්ද්‍රව්‍ය විශේෂ ජාලයක් සහ විශාල බෙදහැරීමේ ජාලයක් නිර්මාණය වුණා මේගොල්ලෝ මද්ද්‍රව්‍ය ජාලයට ඇතුළු වුණා දැන් දේශපාලන බලය තියෙනවා මද්ද්‍රව්‍ය වලට ඇතුළු වෙනවා මද්ද්‍රව්‍ය වල විශාල මුදල් උත්පාදනයට පටන් ගත්තා මේ මුදල් උත්පාදනය විසින් මොකද කරේ ඒගොල්ලන්ට රාජ්‍ය යාන්ත්‍රණය මිලදී ගන්න පුළුවන්කම ලැබුණා සා මුදල් විසින් සමාජ ගෞරවය නිර්මාණයට පටන් ගත්තා ගමේ කරන ලොකු උත්සවයක් තියෙනවා නම් උත්සවේ ප්‍රධානිය බවට පත් වෙනවා ධනෙ තියෙන කෙනා අර නීති විරෝධ ලෙස කඩු ධනෙ උපයාගත්තු කෙනා එතකොට සමාජ රැකවරණත් වෙනද තිබුණු සමාජ කොන්කිරීම සමාජ රැකවරණ බවට පරිවර්තනය වුණා දැන් සමාජයත් මොකද වුනේ අර 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 තවදුරටත් අර නීති විරෝධී මුදල් උපයා ගන්න කෙනා ප්‍රතික්ෂේප කරන්න බවට පත් වුණා ධනෙ විසිනුන්ට වෙන බලයක් නිර්මාණය කරා ඊට පස්සේ ඒගොල්ලන්ට සමහර වැඩ කරගන්න මොකද වුනේ ඒගොල්ලෝ ගාව සල්ලි විසින් රාජ්‍යාන්තරයට ඇතුළු වුණා පොලිසිය නිලධාරින්ට පගා ගෙවන්න පටන් ගත්තා RME එකට පගා ගෙවන්න පටන් ගත්තා ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකට පගා ගෙවන්න කස්ටම් එකට සල්ලි දෙන්න පටන් ගත්තා ඒක රාජ්‍යාන්තරයට මේකට ඒක අපද්ද වුණා ඊට පස්සේ මේ හා සම්බන්ධ ව්‍යාපාරික යාන්ත්‍රිකයෝ මේගොල්ලෝ සල්ලි ආයෝජනය කරන්න පටන් ගත්තා එක එක ව්‍යාපාරිකයන් හරහා ආයෝජන කරන විශාල නේද මුදල් මත ගොඩ නැගුණු ව්‍යාපාරික ජාලයකට හැදුණා ඊට පස්සේ සමහර ව්‍යාපාරිකයන් මාධ්‍ය වලට සල්ලි ආයෝජනය කරන්න පටන් ගත්තා දැන් මොකද වුනේ මේක හුදු චන්ඩියාගේ සිට කාටල් එකක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා දේශපාලන අධිකාරිය කුඩු ව්‍යාපාරිකයා සන්නද්ධ අපරාධකරුවා අර ඒත දූෂිත ව්‍යාපා දූෂිත රාජ්‍ය නිලධාරීන් සමාජීය ජාලේ විශේෂමම අපේ බුද්ධ්‍යාංශවලින් මම හිතන්නේ තා ඉක්මනින් මේ මාධ්‍ය ජාලයේ තියෙන සබත්තාවෙන් ටික අපිට ඉල්දරුවි කොතනද ලියන්නේ කියලා ඒතර මේක එක කාටල් එකක් බවට පත් වෙනවා දැන් එතකොට මේක හුදු මද්ද්‍රව්‍ය වෙලෙන් දෙක්කෝ හුදු චණ්ඩියක් නෙවෙයි මේ මේක දැන් සංවිධානාත්මක දෙයක් සමහර සංවිධානාත්මක ක්‍රියාකාරකම් ජාත්‍යන්තරත් එක්ක සබත්තාවෙන් හදලා තියෙනවා එතර අපි දැකලා තියෙන ඉතිහාසය හයිටියේ හයිටියේ ජනාධිපතිරා ඝාතන වුණාට පස්සේ තොරතුරු එල්දරෝ වෙන මද්ද්‍රව්‍ය වලට රෙහිව කරපු ඝාතනය හරිද මෙක්සිකෝවේ ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකගේ ඝාතනය කරමු ඒ තරමට ප්‍රබල වෙනවා සමහර මද්ද්‍රව්‍ය ජාවාරම් කරන සම්බන්ධ දේශපාලනකයන් අත්තටම කොට ගත්තා පස්සේ උද්ඝෝෂණ නිර්මාණය කරන මේ පාතල් සල්ලි වලින් ඒ නිසා මේක ජාත්‍යන්තර වශයෙන් ගත්තත් දේශීය වශයෙන් ගත්තත් මේක වෙන තැනකට වර්ධනය වෙලා තිබෙනවා දැන් තියෙන්නේ අර හුදු ගමේ චණ්ඩිය කියන තැන නෙවෙයි සංවිධානාත්මක අපරාධ කල්ල මේ ඔක්කොම කොට නෙගුණ අපි මේකට අර්ථකථන ඉස්සලා චෞර වලල්ලක් බවට මේක පත් වෙලා තිබෙනවා දැන් ඒක තමයි අත්තටම කොට ගැනීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා හැබැයි අත්තටම කොට ගත්තට වැඩේ යම් ප්‍රමාණයක් තාම යනවා හැබැයි වෙනදත් ගමේ චණ්ඩිය කිරි අත්තටම කොට ගත්තා මෙතන වැඩේ ඉවර වෙනවා හැබැයි දැන් ඉවර වෙන්නේ නැති මේක ඉතාමත් සංවිධානාත්මක ජාලයක් තියෙනවා දැන් මොකද කරන්න ඕන මේක වෙලා තිබුණු දේ තමයි මේ ජාලය ඇතුළ ආණ්ඩුවේ ආශිර්වාදයේ සහිත මේ ජාලය මෙහෙව්වා ජාලය ක්‍රියාත්මක වුණා ජාලය රාජ්‍ය යාන්ත්‍රයට ඕන වුණා ගමේ බලය තියාගෙන යන්න මිනිස්සු බය කරන්න ආරක්ෂාවට මම දන්නු සමහර කුමාරවරුගේ එයා රැස්වීම කතා කරනකොට හරිද ආරක්ෂාවට ඉන්නේ දියුලම්පිටි අමරයි එලියා ආරක්ෂාවට තියාගත්ත මේ පාතාලේ නායකයෝ ඒ වගේම තමයි අපේ නලින් ජයසෝත්‍රය ඉතලා කටුවන රැස්වීම තියෙනකොට ඒ රැස්වීමට වෙඩි තියනවා දෙදෙනෙක් ඝාතනය වෙනවා මතක තියාගන්න ඉතිහාසය කවුද ජූලම්පිටි අමරයි එතකොට ජූලම්පිටි අමරට නලින් දත්තක ප්‍රශ්නයක් තිබුණොත් නලින්ගේ දේශපාලනත් එක්ක ප්‍රශ්නයක් තිබුණොත් කවුද මෙහෙව්වේ ඒ කටුවන රැස්වීම දෙන්නේ ඝාතනය වුණා
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුව නැවත රැස්වේ
විනාඩි 15ක් ගතිනේ
අද දිනට නියමිත කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද කාර්ක සභාව නැවත රැස්වේ
පාතාලය උපයෝගී කරගත්ත මේක සැඟුණු දෙයක් නෙවෙයි බැද්දගානේ සංජීව හිටපු ජනාධිපතිතුමිය ගාව හිටපු එක රහසක්ද? DIG ල SP ල ට්‍රාන්ස්ෆර් එකට කතා කරේ බැද්දගානේ සංජීවට. එයා තමයි උසස් වීම දුන්නේ. එයා තමයි පොලිසිය මහතුරු ට්‍රාන්ස්ෆර් කරේ. මේම තත්ත්වයක් නිර්මාණය වුණා. සොත්තිපාලි ඇමතිකම් ගන්න සොත්තිපාලි ගාවට ගියේ නැති එක ඇත්ත. බොරුවක්ද? පේමදාසගේ ආණ්ඩුවයි. ඇමතිවරු තීරණය කරේ සොත්තිපාලි. මේම 90 සයිත බලයක් නිර්මාණය කරා මේගොල්ලන්. හරිද? බලයක් නිර්මාණය කළා මොකද උනේ? කුඩු අනිකුත් මද්ද්‍රව්‍ය විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සන්නද්ධ අපරාධ කල්ලි නිර්මාණය වෙලා තිබෙනවා. මේක තමයි දැන් තියෙන තත්ත්වය. මේක මෙමිනි තත්ත්වය. මේක දැන් තත්ත්වයක්. මේක සිද්ධියක් නෙවෙයි තත්ත්වයක්. අලුත් තත්ත්වයක් මං හිතන්නේ නේද? සිද්ධියක් නෙවෙයි දැන් මේක. අලුත් තත්ත්වයක් නම් දැන් මොකද කරන්න ඕන? ඒ තත්ත්වයක් පරාද කරන්න ඕන. තත්ත්වයකදී එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියලා අවසන් වෙන්නේ. තත්ත්වයකදී තැනකද වෙඩි තිබ්බා කියලා අවසන් වෙන්නේ නේ. තැනකදී වෙඩි තිබ්බකන අත්අඩංගුවට ගත්තල අවසන් වෙන්නේ. මේක දැන් තත්ත්වයක්. දැන් මේක පරාද කරන්න ඕන. දැන් අපි අහන්නේ මේ පාර්ලිමේන්තුවෙන් මේක මේ විදියටම යන්න දෙනවද? එහෙම නැත්නම් මේක පරාද කරනවද? අපි තින්න කරේ පරාද කරන්න. මම ඉතත් පැහැදිලිව කියන්නම්. ඊළඟ ඒගොල්ලෝ දේශපාලන පක්ෂාදන්න ලෑස්ති වෙලා හිටියා. කළුතර ස්වාධීන කණ්ඩායම ලෑස්ති කරා. ඡන්දෙට දාලා ඉවරලා අර මනාපොලෙන් එක්කෙනෙක් හරි එනවා කියලා පාර්ලිමේන්තුවට. දැන් දේශපාලන බලයට එනවා. වැලිගම හොයලා බලන්න මොකද උනේ කියලා ඇත්තටම. හොයලා බලන්න පක්ෂ පැත්තකින් තියලා හොයලා බලන්න. වැලිගම මොකද උනේ? දේශපාලන බලයට අවතීර්ණ වෙනවා. සමහර අපරාධ කල්ලි නායකයන්ගේ නංගිලා ප්‍රාදේශීය සභා නියෝජනය කරනවා. පක්ෂ වලට කිට්ටු වෙලා පක්ෂානුවසෙන් හිටියා. දැන් පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශීය සභාව දක්වා මේ ප්‍රවණතාවයක් ගොඩනැගිලා තිබෙනවා. එතකොට එතෙන්ට ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අපේ රජය තීරණය කළා තියෙනවා අනිවාර්යයෙන් මේක පරාද කරනවා. සැකයක් තියාගන්න. හරි. යාපනයේ මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? විශාල ගොදුරුවේ තරුණ තරුණියන් අපිට යාපනයේ ගිහපුවම ඉදිරිපත් කරන්න මොකද්ද? මේකෙන් බේරලා දෙන්න කියලා ඉල්ලන්නේ. මේ උතුර නැගෙනහිර දකුණ ભેදකින් තොරව මුළු සමාජෙම මේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන ජාතික මෙහෙයුම. මේක මේ ආණ්ඩු ක්‍රියාවලියක් නෙමෙයි. කවුරු හරි ආණ්ඩු කරන්නේ. හැබැයි කවුරු ආණ්ඩු කරත් මේ මද්ද්‍රව්‍යයත් ඒ ආබැඳුණු සන්නද්ධ අපරාධ කල්ලිත් අපි විනාශ කළ යුතුමයි. හරිද? ඒක තියාගෙන අපේ රටේ ආණ්ඩු කරන්න ආණ්ඩු නෙවෙයි යහපත් ආර්ථිකයක් හදන්න බෑ. කොහොද යහපත් ආර්ථිකයක් හදන්නේ? මේවා තියාගෙන ඉඩම් අල්ලන බලෙන් කොළඹ පාතාල නායකයෝ නෙවෙයි ඉඩම් බෙදුවේ. ඒගොල්ලෝ ඉඩම් අල්ලනෝනේ. ඉඩම් අල්ලලා බෙදනෝනේ. LRC එක බය කරනවා. නාග UD එක බය කරනවා. බය කරලා ඉඩම් අල්ලනෝ. ඒකට ගැලපෙන මර්වින් හිටිය බෙදුවා ඉඩම්. මේ ඇත්ත කතා මේවා. ඒ නිසා තවදුරටත් අපි හිතනවා මේක අපි වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. මේක පරාද කරනවා. මේක පරාද කිරීම සඳහා අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සහ එහා බැඳුණු ආයතන සියල්ල වැඩ කරනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ නිලධාරීන් අපි රකින්න ඕන. වැරදි තැන ඉන්නෝ. වැරදි තැන දැන් අපි විශාල ප්‍රමාණයක් වැඩ තහනම් කරලා තිනවා. එළියට දාලා තිනවා. වැරදි තැන ඉන්නෝ. එයාට කියලා වැඩක් නැමේ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණු එක. මේ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිලා හරිද මේගොල්ලෝ වැරදි කරන අය බවට පත් වෙලා තිබෙනවා. ඉමිග්‍රේෂන් එකේ යම් ප්‍රමාණයක් ඉන්න බව අපි දන්නෝ. RME එකේ ඉන්නෝ, කස්ටම් එකේ ඉන්නෝ, පොලිසියේ ඉන්නෝ. මේ බොරු නෙවෙයි මේවා. හැබැයි මේක මෙතනින් නතර කරලා ඒ අය අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ ඉදිරිපත් කිරීමත් අපේ වගකීම. මෙතනින් එහාට මේක බිඳවට්ටනවා මිසක්ක වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එක්ක අඟලක් වර්ධනය වෙන්නේ ආපහු. මේක බිඳ දවසෙන් දවස මේක බිඳ වැටෙනවා. දවසෙන් දවස අදත් මම දන්න විදිහට මූදේ කුඩු පා වෙනවා. නේද? කුඩු පා වෙනවා. මට ආවා කිලෝග්‍රෑම් 100ක වගේ දැන් ගෝනි බෑග් 3ක් වගේ හොයන් තිනවා. කිලෝග්‍රෑම් 100ක මූදේ පා වෙනවා. අද ගොඩබිමට එන්න බය වෙලා තිනවා. දැන් අපිට අවස්ථා දෙකක් හම්බුණා මූදේ පා වෙන කුඩු. තුමක්. හරිද? ඒකද මොකද්ද? අපි මෙහෙම් ටික යනවා. නාවික හමුදාව අපි ඒකාබද්ධ කළාද? නාවික හමුදාව අපේ බුද්ධ්‍යංශයන් අපේ ආරක්ෂක හමුදාව මේ ආමියක ඒ වගේම අපි අවශ්‍ය වෙලාවට ගුවන් හමුදාව අවශ්‍ය පොලිසිය මේ සියල්ල ඒකාබද්ධ මෙහෙවනවා. ඒ හැම අමාත්‍යංශෙම නිලධාරියෙක්ම ඒ හැම අමාත්‍යංශයකම ඒ කාර්යභාරයෙන් නිලධාර විශාල කැපවීම ඔවුන් ජීවිත තර්ජන නොතක මේ වැඩ කරමින් ඉන්නේ. මොකක් වෙනුවෙන්ද? එයා රස්සාව කළා පෙන්ෂන් නේ. හැබැයි රටක් වෙනුවෙන් මේ වැඩ කරන්නේ. එනිසාම හිතනවා අපි ඒ යාන්ත්‍රණය හදලා තිනවා ඒ යාන්ත්‍රණය විශාල වෙහෙසක් ඒගොල්ලෝ දරමින් තිබෙනවා. ඊළඟ අපේ සලස්ම විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා. විශාල මහජන ව්‍යාපාරයක් අපිට මේක අවශ්‍යයි. ජනතාව මේකට රිහව පෙළගැහෙන්න ඕන. එනිසා අපි විශාල මහජනතාව දැනුවත් කරන. දැන් මම දන්නවා දැන් මේ ගොඩාක් අපිට ඔය විශාල ප්‍රමාණයක් අහු වෙන්න පටන් අරන් තියෙන තොරතුරු එන්න පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ නෑ බයයි. කිව්වහම කිව්ව කෙනා පව හවසට අවිලා ගෙදරට තර්ජනය කරන තරමක් කිව්ල තිබුණා. තොරතුරු දෙන්න බයයි. තොරතුරු දුන්නාම තොරතුරු දෙන එක ජීවිත අනාරක්ෂිතතාව බවට පත් වෙනවා. දැන් එහෙම නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තොරතුරු ලබා දෙනවා වේගයෙන්. පැමතුමට ඍජුව ලබා දෙනවා, පොලිස්පතිමට ලබා දෙනවා, පොදුවේ ලබා දීලා තියෙන දුරකථන ඇමතුමට ලබා දෙනවා, අපේ මහජන ආරක්ෂාව ලේකම්තුමට ලබා දෙනවා, 18යි 18 කියන පොදු දුරකථන අංකයට ලබා දෙනවා. විශාල ප්‍රමාණයක් මහජනව පැමිණිලා. විශාල ප්‍රමාණයක්. එනිසා දැන් මහජනතාව විශ්වාසිත බලා පියවරක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි දේශපාලකයා විරුද්ධ පක්ෂ දේශපාලකයා ඒකට එරෙහිව වැඩ කරමින් තිබෙනවා. මම කියන්නේ මේ ක්‍රියාදාමයට එරෙහිව මේ වැඩ කරන කිසිදු දේශපාලන පක්ෂයකට මේ රටේ මහජනතාව ඉඩ ලබා නොදීවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ඒ මොකද දැනටමත් මේක බිඳවට්ටන මම කිව්වේ මේක බිඳවට්ටන ඉස්සරලම මේ දේශපාලන යාන්ත්‍රය බිඳවට්ටන්න ඕන. හරි. ඒක ආණ්ඩුව අතේ නෙමෙයි තියෙන්නේ, ඒක මහජනතාවගේ අතේ. මහජනතාවගේ වැඩක් නේ. හැබැයි මහජනතාව මම හිතනවා මෙතෙක් කාලයක් ආශිර්වාදය අනුග්‍රහය දක්වපු දේශපාලන යාන්ත්‍රණය මහජනතාව විසින් බිඳවට්ටවා තිබෙනවා. ඒක හරිනේ. හරිද? අපේ වගේ මොකද්ද යලි එවැනි වර්ගයේ දේශපාලන ව්‍යාපාරයකට එවැනි විනාශකාරීත්වය සඳහා බලය අත්පත් කරගන්න ඉඩ වැළක්වීම තමයි අපේ අභිප්‍රාය. වළක්වනවා. හොඳට සුද්ධ වෙලා නේද? මම දන්නේ නේද කිරිකල හතකින් නෑ වසුද්ධ කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ මාත්‍රු කරලා දෙන අපරාධ. ලෑස්තින ලෑස්ති අපි පිළිගන්න ලෑස්ති. හැබැයි මේ තියෙන සංස්කෘතියම නම් ඉස්සරහට ගෙනියන්න. මේ කුඩු පාතාලා ගොඩනැගුණු පැරණි සංස්කෘතියම නියෝජිතයෙන් හිටියත් නම් ඉන්නේ ඒක පරාජයටපත් කිරීම දේශපාලන මා මේ ගන්න ආණ්ඩුව ලෙස නෙවෙයි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඒකත් පරාද කරනවා. කිසිසේත්ම අපි ආණ්ඩු බලය සඳහා උපයෝග කරගන්න අපි සතු දේශපාලන බලයක් තියෙනවා. මහජනතාවත් එක්ක වැඩ කරනවා, මහජනතාව දැනුවත් කරමු, මහජනතාව හම්බ වෙනවා, හම්බෙලා කියනවා මේ දේශපාලන ප්‍රතික්ෂේප කරන්න කියලා. අපි දැන් මහජන බලය හරහා ඒ මහජනතාව එක්ක පරාද කරනවා. ඊළඟ මේ සන්නද්ධ අපරාධ යාන්ත්‍රණය පොලිසිය හමුදා මා කලින් කියපු යාන්ත්‍රණය ඉතා යහුසුලව වැඩ කරනවා. යහුසුලු හොඳයි. ජීවිත අනතුරු නොතක මේ යන්නේ. ජීවිත අනතුරු නොතක මේ යනවා. ගිල අත්තට ගොඩ ගැනීම කරනවා. විශ්වලාගෙන යනවා. සමහර ඒගොල්ලන්ගේ ජාලය ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. එහෙම ඉන්නේ. ඒ ජාලය ඇතුළෙන් සම්බන්ධතාවක් තියෙනවා. එයාත් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. එහෙමයි මේක මර්ධනය කරන්නේ. හැබැයි මොකක් වෙනුවෙන්ද? මේක මර්ධනය කරන්න ඕන කියලා අදිස්ථානය සහ චේතනාව අපි ලබා දෙනවා. ඔවුන් ආරක්ෂා කරනවා කියන වගකීමක් බාර අරන් තියෙනවා. ඔවුන් අද වැඩ කරනවා. මේ යාන්ත්‍රණය පරාද කරනවා. ඊළඟ මේකහා ගැට ගැහුණු. ඊට පස්සේ මේකහා ගැට ගැහුණු. මේ 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 ක්‍රියාදාමයන් ගැට ගැහුණු. කළු සල්ලි තියෙනවා. දැන්ට මම හිතන්නේ බිලියන ගණනක අපි දේපළ තහනම් කරලා තියෙනවා. මිලියන 4200ක දේපළ තහනම් කරලා තියෙනවා දැනටම. يعني මේ 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 කුඩු සහ අපරාධ හරහා හොයාගත්තු ධනේ මිලියන 4200ක දේපළ තහනම් කරලා තියෙනවා. තව දේපළ හොයාගෙන තියෙනවා. ම තහනම් කරන්න ඕන. ස්ථිරව තහනම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න ඕන. දැන් අපි තහනම් කරලා තිබුණා මේක ස්ථිරව ගන්න ඕන. ඒ නිසා පණිවිඩයක් දෙන්න ඕන. මොනතරම් අපරාධ වලින් කුඩු වලින් මුදල් උපයා ගත්තර වැඩක් නැහැ. මොකද්ද වෙන්නේ? ඒ දේපළ මේ ආණ්ඩුව යලි පවර ගන්නවා. මේ වෙනකොට මිලියන 200 4200 පවර ගන්න. ඒ වගේම නේද? ඒ වගේම දූෂණෙත් එහෙමයි. දූෂණ දේපළ පවරන් තියෙනවා. මල්වානේක පවර අරන් තියෙනවා. කතරගම ගෙදර පවරගෙන තියෙනවා දැන්ට. මාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පැවරුවා කතරගම ගෙදර අයිතිකරු දෙති ගෙවල්. මන්දිර ගෙවල් නෙවෙයි ඒවා. දැන් මේ දේපළ පවර ගන්නවා. ඒ සඳහා ඉතාමත් හොඳ ශක්තිමත් පනතක් අපිට දැන් සකස් කරලා දීලා තියෙනවා අපේ අධිකරණ ඇමතුමයි පාර්ලිමේන්තුවේ මැදිහත් වෙලා. ඉතාමත් හොඳ ශක්තිමත් පනතක්. ඒ නිසා මොන ආකාරයේ නීති විරෝධී දේපළ උපයා ගත්තත් අපේ ආණ්ඩුවේ හැම විටම එම දේපළ පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරමින් තිබෙනවා. විශාල ප්‍රමාණයක්. ඊළඟ මේ හා බෙදුණු මාධ්‍ය ජාලය ජනතාව තේරුම් ගන්න ඕන. මේ සාමාන්‍ය කතාව මේ ඇත්ත කතාවක්. ඒක මිනිස්සුත් දන්නවා අපිත් දන්නවා. තව දුරටත් මේ අපරාධකරුවන් පොළඹවන අපරාධකරුවන් උඩට ගේන මත්ද්‍රව්‍ය වලට යටින් උදව් කරන කිසි කෙනෙකුට පවතින්න බෑ. එයා මාධ්‍ය රැකවරණය ගත්තත් එයා තව මොනාකාරයෙන් රැකවරණයක් ගත්තත් ඒකට නම් ඉඩ දෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සුද්ධ කරන්න. මේක පිරිසුදු රාජ්‍ය කරන්න ඕන. ඊට පස්සේ අපේ දරුවෝ ඉතා හොඳ රටක් පාලනය කරයි. අපේ ඊළඟ පරම්පරාව. මේ අපිට තියෙන නේද අපිට ලැබිලා තියෙන ලෙඩ රාජ්‍යයක් වෙනුවට හොඳ රාජ්‍යයක් ලැබේ. මේ ලෙඩ රාජ්‍ය සහ නේද අපරාධ වලින් තියෙන රාජ්‍යයක් නේ. ඉතින් ලෙඩ රාජ්‍යයක සුව රාජ්‍යයක් ඕනේ නැද්ද අපේ දරුවන්ට පාලනය කරලා දෙන්න? ඉතින් වර්තමාන අපේ පරම්පරාව මොකද්ද? මේ ලෙඩ රාජ්‍ය අවසන් කරන්න ඕන. හොඳ සුපිරිසුදු රාජ්‍යයක් අපේ දරුවන්ට හොඳ නිදහසේ සිනාවෙවි තමන්ගේ දැනුම එකතු කරගෙන අපේ රටේ අනාගත පරම්පරාවට මේ රට පාලනය කරන්න සත්‍යපත් කිරීම තමයි අපේ අපේක්ෂාව සහ වගකීම. ඒ වැඩේ අපි කරමු. ඊළඟ මේ අතර මම කියන්න කැමති වංචා දූෂණ ගැන. මම කියන්නේ එකයි, කවුරුවත් හැංගෙන්න හදන්න එපා, නීතිවල රිංගන්න යන්න එපා. කරුණාකරලා නීතියට අවනත වැඩ කරන්න කියලා මම ඒගොල්ලන් ඉල්ලයි. දැන් එක ප්‍රබල අමාත්‍යවරේ දැන් එන්නේ නඩුවට එන්නේ. ඔව් හිටපු මුදල් ඇමති. ඒ මුදල් ඇමති නඩුවට එන්නේ. දැන් 21ක් නඩුව තියෙන බල මොකද්ද වෙන්නේ කියලා. නඩුවට එන්න ඕන. නඩුවට මුහුණ දෙන්න වැරදි නැත්තම් යන්න. අපි කිසිදු අධිකරණයකට කිසිදු විනිසුරුවෙකුට බලපෑම් කරන්න අපි අපේක්ෂාවක් නැහැ. අපි විනිසුරුවන්ට සහ ඒගොල්ලන්ට අපි එළියේ ඉඳන් අපේ ආදර්ශෙන් දීලා තිනවා. ඔයගොල්ලන්ට නීතිය ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය හදලා දීලා තිනවා. කිසිදු මා දැක්ක මෙතන විනිසුරුවන් පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා. ඒ කිසිවක් අපේ කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අධිකරණ ව්‍යුහයේම ව්‍යුහයක් තිබෙනවා. ඒ ව්‍යුහය ඇතුලේ මම දන්නවා සමහර සිදුවීම් සමහර විනිසුරුවරුන්ගේ ඒ අදාළ කමිටුව මොකද්ද අධිකරණ සේවා කමිටු සභාව ප්‍රශ්නය කියලා මම මේකට මොකද කරන්න කියලා අහපුවාම විනිසුරුවය කියනවා මම එනං ඉල්ලා අස්වෙන්නම් කියලා. එහෙමයි වෙලා තියෙන්නේ. සමහර අය ප්‍රශ්නය කියනකොට ඉල්ලා අස්වෙන්න එකඟතාවයේ පළවෙනවා. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ බරපතලකම. එහෙමයි මේ සිද්ධ මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නේ. දේශපාලන සිදුවීම් නෙමෙයි. අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ යම් අවිශ්වාසයක් ඇති වෙලා තිබුණා. අකාර්යක්ෂමතාව පිළිබඳ සමහර සිදුවීම් පිළිබඳ තිබුණා. ඉතින් අධිකරණ පද්ධතියත් ඒ නිසි වගකීමට ගොඩනැගීම සඳහා වර්තමාන කටයුතු කරමින් තිබෙනවා. ඒක ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවකද අමුතු පාර්ලිමේන්තු විපක්ෂක මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ හැම වෙලාවම දූෂිතය වෙනුවෙන් කතා කරන, කුඩු ව්‍යාපාරක වෙනුවෙන් කතා කරන, නේද? වැඩ කරන නිලධාරීන්ට බණින, වැඩ කරන නිලධාරීන් චෝදනාවට ලක් කරන විපක්ෂයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි මේ හැම ශේත්‍රයක්ම නිසි පරිදි යථාවත් බවට යථාව ඒ ආයතනම් පීඨවීමේ අරමුණ, ඒ ආයතනට නීතිමය වශයෙන් පවරා දී තියෙන වගකීම් ඉටු කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපි ගොඩනගනවා. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශ විශාල වැඩ කොටසක් කරන නිලධාරී විශාල වැඩ දිවාරයන් නොබලා වැඩ කරමු. සමහර අවස්ථාවල අපි අලුත් සිදුවීම් ඇති වුණාම අපි පාන්දර එක දෙක වෙනකන් එකට කතා කරනවා. පාන්දර එක දෙකට වෙනකන් අපි එකතු වෙලා සාකච්ඡා කරන සමහර සිදුවීම් වළක්ව ගන්න. එම වැඩ කරන මිනිස්සු ඉන්නව මතක තියාගන්න. මේ හතරට ගෙදර යන පහට ගෙදර යන සංස්කෘතිය අවසන් වෙලා තියෙන වැඩ කරන අය ඇතුළේ. අරුගම්බේ වෙලා වීදි. හරි එකට අපි ආරක්ෂක කවුන්සිල් එක දෙමු. උදේ 7ට ආරක්ෂක කවුන්සිල් ගද්දව දෙපාරක්. අපි සූමරා කැදෙවි. මම මගේද මම දමුල්ලේ ඉඳකට. හරිද අපි ආරක්ෂක කවුන්සිල් එක ගත්තා. තොරතුරු ඔක්කොම ආවා වළක්වන්න පුළුවන්කම ලැබුණා. ඒක වළක්වන්න යනකොට කියනවා ඇයි අරයා ගත්තේ මෙයා ගත්තේ කියලා අහනවා. වළක්වන්න ගත්තේ සිද්ධ වුණා නම් ඉන්නේ මොකද්ද වලක්ක ගන්න අසමත් වුණා කියලා කියනවා. ඇත්තටම අරුගම්බේ සිද්ධියක් සිදුවීමේ සාක්ෂි තිබුණා, වාර්තා වෙලා තිබුණා, සැලසුමක් තිබුණා. ඒ සැලසුම මුළුමනින්ම අඩපණ කරන්න අපේ ආරක්ෂක කවුන්සිලය සමත් වුණා. අගයන්න ඕන. සමහර තැන්වල දැන් ඊශ්‍රායල් ජාතිකයන් කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් කළ වෙනවා. අපි සලකන්නේ කුමන රටේද කියන එක නෙවෙයි. ලංකාවට ආවන සංචාරකෙක් ඒ සංචාරක ආරක්ෂා කිරීම අපි කරනවා. එයා කවුද කියන එක නෙවෙයි. කවරෝ සංජ මෙතන ඒකටත් කෑ ගහනවා. මොම දන්නේ මොනවද මේ කරන්න කියලා මේ විපක්ෂය. අපිට ඕන හැම සංචාරකයකම ආරක්ෂාව අපි සැලකිලිට භාජනය කරමු. ඒ වගේම අපි දන්න අපි අවබෝධයෙන් ඉන්න මතක තබා ගන්න. ඊළඟ අපි පුරෝකථනයක් කරනවා. අපි ආරක්ෂා සංසලාවේ බුද්ධි අංශයන් අනතුරු තියෙන තැන පුරෝකථනය කරලා තියෙනවා. මොන වගේ අනතුරුවක්ද මොන වගේ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකිද කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ පුරෝකථනයට අවශ්‍ය වෙන සැලසුම් අපි සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සංචාර කර්මාන්තේ කවරෝ කෙනෙකුට කඩාකප්පල් කාර් ක්‍රියාවක් කරන්න උනොත්
ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ සංචාරක කලාප කේන්ද්‍ර කරගෙන යම් සිදුවීමක් ඇති කිරීමේ අනතුරක් තියෙනවා. මොකද අනතුරක් තියෙනවා. අපේ බුද්ධිවන්තවල වාර්තා වෙනවා. අපිව මුළුමනින්ම මැඩපවත්නවා. එවැනි සැලසුම් කරනවා නම් සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කවුරු හිටවනං ඒ හැම කෙනාම නීති ඉදිරියට ගෙනල්ලා අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන මතක තියාගන්න. මේම යාන්ත්‍රණයක් මේ තියෙන්නේ. එනිසා අපි පුරෝකතනය කරන අනතුරු කොතනද තියෙන්නේ කියලා. පුරෝකතනය කළේ පුරෝකතනයට අනුව සැලසුම් හදන නිලධාරී යාන්ත්‍රණ අපට අද ඉන්න අපි ඕම් කරි විශ්වාසත්ව බල තියෙනවා. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඕන වෙලාවක ඕන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඕන කෙනෙක් කතා කරා 11ට 12ට 2ට 2ට ඕන වෙලාවක දුරක මෙහෙම ආරක්ෂක ලේකම්වරු හිටියද අපේ රටේ ආරක්ෂක ලේකම්වරු හිටියා. ඇමතිවරු කියලා දන ගහන ආරක්ෂක ලේකම්වරු හිටියා. එහෙම රටක මේ අද විපක්ෂ වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් ඕන කෙනෙක් ආරක්ෂක ලේකම්වරට කෝලයක් ගන්න ඕන රේක කතා කරනවා කතා කරලා මැදිහත් වෙනවා. එහෙමයි මේ නේද පොලිස්පත්තුමාට ගන්න. මේක හැම වෙලාවෙම මෙහෙමයි. එහෙම වැඩ කරන අය මේ. හරිද? ඒ නිසා මම හිතනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම අපි රාජ්‍ය ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විශාල වේසක් දරන මේ රටේ නීතියේ විධාන ආධිපත්‍ය තහවුරු කරන්නත් මහජන ආරක්ෂාව තහවුරු කරන්න ඔවුන්ගේ වේස විශාල වේසක්. ඉතින් ඒ නිසා මම නැවත අවසන් වශයෙන් ඒ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ අපේ ලේකම්තුමා ඇතුළු අපේ පොලිස්පතිතුමා ඒ වගේම අපේ අපරාධ පරිස්සම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සානුකූල නිලධාරීන් සියලු දෙනාටත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂක පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමා අපේ අමුදා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සියලු දෙනාටත් මේ කරන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා උන් විශාල වේසක් දරනවා. ඒ විශාල වේස පිළිබඳ අපට ඇගයීමක් තියෙනවා. අනෙක් හැම රාජකාරියට වඩා ඔවුන් ඔවුන්ගේ ජීවිතය අනතුරට හෙළමින් තිබෙනවා. ඔවුන් පරිගැනීමට ලක් වේවිද කියලා සැකයකින් වැඩ කරනවා. ඔවුන්ට විශ්‍රාම ජීවිතයක් ගත කරන්න පුළුවන්ද මේ ලංකාව තුල කියලා සැකයකින් වැඩ කරනවා. ඇයි ඒ තරම් අර ටිකක් අසීරුතා සහිත රැකියාවල ඔවුන් නිරත වෙනවා. අපි ඒ හැම දිනාටම කියන්නේ ආණ්ඩුවක් ලෙසත් අපි රකින්නවා. අපි ආණ්ඩුවෙන් නැතත් ඒ අය රකින්න බව මම සාධිත කරන හැමදාම. එනිසා හැම දිනාටම විශේෂම මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යතුමා අපේ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යතුමා මහජන ආරක්ෂක අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යතුමා මේගොල්ලෝ විශාල වේසක් දරනවා. ඒ සියලු දිනාටම අපේ රටේ ජාතික ආරක්ෂක තහවුරු කරන්නත් මහජන ආරක්ෂක තහවුරු කරන්නත් පාතාලය අපරාධ දූෂණය නතර කර යහපත් රාජ්‍යයක් බවට පත් කරගෙන යන සඳහන් දර වේසක ඉස්තුතිවන්ත වෙමි. මම නතර වෙනවා. භූමි ස්තුතියි.